සමන්තා චක්කවාලේසූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන්ලා දත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ සීදුව දුම්රියපල පාරේ පදිංචි පද්මා කහවල මහත්මිය ප්‍රදාන පින්වත් පිරිස. එනෝනා මහත්මිය මාස්පතා මේ දේශනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරනවා. පද්මා කහවල මහත්මිය ඇතුළු පිනතුන් සියලු දෙනාටම සුවසීම නිවන් මඟ වඩා ගැනීමට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වනුදැන වදාලා නෙය්‍ය පනාවුසෝ ධම්මෝ කේන පජානාති, මේ ධර අවබෝධ කරන දේ කුමක් පිණිස පවතින දෙයක්ද? පඤ්ඤා චක්කුණා පජානාති, අපි මේ උත්සාහ කරන දෙයින් ඉලක්ක වෙන්නේ ප්‍රඥා චක්කුණා, ප්‍රඥාව නම් වූ ඇස. ධර්මයේ තෝරනවා ප්‍රඥාව කියන ඇසින් කුමක්ද අවබෝධ කරන්නේ. අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහාණත්තා, විශේෂ ඥාණයද පූර්ණ අවබෝධයද අවිද්‍යාවේ නිරෝධයද? අභිඤ්ඤත්තා විශේෂ ඥානේ, පරිඤ්ඤත්තා පූර්ණ අවබෝධේ, පහාණත්තා අවිද්‍යාවේ නිරෝධය. මෙන්න මේක සාක්ෂාත් කර ගැනීමෙන් තමයි කෙනෙක් අවබෝධයට නිවනටපත් වෙන්නේ. මෙන්න මේ නිවනටපත් වීමට අදාළ ප්‍රධාන ධර්මයක් තියෙනවා විවිධ විදිහට යෙදෙන. අන්න ඒක ගැන තමයි අද දේශනාවේ මතු කරන්නේ. මං හිතනවා ලංකාවේ සියලු බෞද්ධයන්ට මේ දේශනාව වැදගත් වෙනවා. එච්චරට වැදගත් මේක. මේක අහලා නැති බණක් මේ කියන්නේ. මේ කියන කාරණේ ඔබට බොහොම ආදුනික ධර්ම කතාවක්. ඒ තමයි නෑ. ඒතර කෙනෙක් කියපු ගමන් හිතනවා නෑ අපි ඒක දන්නවනේ කියලා. නෑ, පින්වත්නි, ඊට වඩා වෙනස්. ඒ තමයි මේ අර අභිඤ්ඤත් පරිඤ්ඤත්තා පහාණත්තා. ඒතර අභිඤ්ඤත්ත කියන්නේ මොකද්ද? විශේෂ ඥානය. පරිඤ්ඤත්ත කියන්නේ පූර්ණ අවබෝධය. පහාණත්ත කියන්නේ අවිද්‍යාවේ නිරෝධය. ඔන්න ඔතනින් තමයි කෙනෙක් නිවනට එකතු වෙන්නේ. ඔතනදී තමයි කෙනෙක් මාර්ගයට එකතු වෙන්නේ. සත්‍ය අවබෝධයට ඔන්න ඔතනදී තමයි කෙනෙක් එකතු වෙන්නේ. එතකොට සත්‍ය අවබෝධයට එකතු වෙන කෙනෙක් තුළ මතුවෙන්න ඕන දේ, සත්‍ය අවබෝධයට අදාළව කෙනෙක් තුළ මතුවෙන්න ඕන දේ කුමක්ද? සත්‍ය අවබෝධයට අදාළව කෙනෙක් තුළ මතුවෙන්න උවමනා කරන දේ තමයි විශේෂ ඥානය. විශේෂ ඥානය සත්‍යාවබෝධයට අදාළව කෙනෙක් තුළ මතුවෙන්න ඕන දෙයක් තමයි පූර්ණ අවබෝධය. සත්‍යාවබෝධයේ පිණිස මතුවෙන්න ඕන දෙයක් තමයි අවිද්‍යාවේ නිරෝධය. එතකොට ඒක තමයි දේශනාවේ මුලින්ම දැන් මම මතක් කරන්නේ. හරි, දැන් මේකට ඒ කියන්නේ විශේෂ ඥාණය හදන්නත් ඕන සෝවාන් වෙනවා නම්, අවබෝධයක් හදන්නත් ඕන සෝවාන් වෙනවා නම් හරිම වැදගත් දෙයක් තියෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙන රටාවට එකතු වෙන්නත් ඕන. මේකෙන් තමයි කෙනෙක් මඟඵල පැත්තට හැරෙන්නේ, මාර්ගඵල පැත්තට එකතු වෙන්නේ. හොඳයි, මේකට එකතු වීම පිණිස ධර්මයේ පෙන්නන ඉතා විශේෂ එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? වීරිය කියන එක. වීරිය. දැන් වීරිය කිව්වාම ඔයාලට හිතෙයි වීරිය ගැන මම මොනවද දැන් දන්නේ කියලා. මේ දේශනා විවරණාම හිතෙයි ඇත්තටම මම මොකුත් දන්නේ නැහැ කියලා. එතකොට මේ අභිඤ්ඤත්ත පරිඤ්ඤත්ත පහානත්ත විශේෂ ඥානේ පූර්ණ අවබෝධයේ අවිද්‍යාවේ නිරෝධය පිණිස තියෙන්න ඕන ඉතා විශේෂ දෙයක් විවිධ විදිහට යොදන්න ඕන දෙයක් එක එක විදිහට යොදන්න ඕන දෙයක් තමයි මොකද්ද වීරිය කියලා කියන්නේ. එතකොට ඔය පින්නතුන්ට එන අදහසක් මොකද්ද? නෑ දැනුත් මම වීරිය කරනවනි. මම වීරිය කරන නිසානේ භාවනා කරන්නේ. වීරිය තියෙන නිසානේ මම මේ භාවනාවට එකතු වෙන්නේ කියලා. පින්වත්නි මේ වීරිය ඒ තැන ඒ විදිහට යොදන්න ඕන. වීරිය කියන එක ඒ තැන එක එක විදිහට යොදන්න දෙනවා. ඒකයි ප්‍රතිපදාවේ වීරිය නැවත නැවත කියන්නේ. වීරිය කියන එක දැන් බලන්නකෝ පළවෙනි එක සතර දැන් බෝධිපාක්ෂික ධර්මවල වීරිය තරම් පුනරුච්චාරණය වෙන එකක් තවත් නැණි. බෝධිපාක්ෂික ධර්ම කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 37ක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? 37 බෝධිපාක්ෂික වීරිය තරම් පුනරුච්චාරණය වෙන වචනයක් නැණි. ඔයාලා හිතනවද ඔය හැමතැනම එකම වීරියක් ගැන කියන්නේ කියලා? නැහැ. දැන් බලන්න සතර සම්‍යප්ප්‍රදාන වීරිය හතරක් පෙන්නනවා. එච්චර යෙදිලා නැහැ වෙන වචනය. ඊට පස්සේ එරදිපාදවල වීරිය එරදිපාදේ කියලා පෙන්නනවා. සතර සතිපට්ඨානි තැංගිච්ච වීරියක් තියෙනවා. ඒක තමයි සතිපට්ඨානි තෝරද්දි ආතාපි කියලා කියන්නේ. හැම වෙලාවෙම සතිපට්ඨානි විග්‍රහ කරද්දි පටන් ගන්නේ කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. එතන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන තැන ආතාපි කියන්නේ මොකද්ද? වීරිය කෙලස්තවන වීරිය නිකම් වීරිය නෙමෙයි. එතකොට එනම් බලන්න සතර සතිපට්ඨානෙත් වීරියය දෙනවා. සම්පදන් වීරියෙත් සතර සම්‍යප්පදාන වීරිය හතර තැනකදම වීරිය විස්තර කරලම යොදලා පෙන්නනවා. ඊට පස්සේ එරදිපාදවල වීරිය එරදිපාදේ කියලා පෙන්නනවා. ඉන්ද්‍රිය ධර්මවල වීරිය ඉන්ද්‍රිය පෙන්නනවා. සද්දා වීරිය බල ධර්මවල වීරිය බලයක් විදියට පෙන්නනවා. බොජ්ජංග ධර්මවල වීරිය බොජ්ජංගේ කියලා පෙන්නනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වීරිය සම්මා වායාමයේ කියලා පෙන්නනවා. මෙච්චර යෙදිච්ච වචනයක් තවත් නෑ. ඔව් ඉතින් ඇයි දැන් බලන්න බුදුරජාණන් සාරුවඥතා ඥානිකු තිබිලා මේ එකම එක නැවත නැවත යොදයි කියලා ඔයාලා හිතනවද? ප්‍රධාන බෝධිපාක්ෂික ධර්ම 37 තෝරද්දී යටත් පිරිසෙන් පින්වත්නි හත් තැනක විතර වීරිය යොදනවා. බෝධිපාක්ෂික ධර්ම වලින් පින්වත්නි හොඳට බලන්න පින්වත්නි 125ක් විතර වීරිය ගැන කියන්නේ. එතකොට ඔයාලා ඔය මම පොඩ භාවනා කරනවා හඳුරුනේ වීරිය කරනවා මේ එක එක තැන්වල එක එක විදියට වීරිය පාවිච්චි කරන්න තියෙන්නේ. අන්නේ පාවිච්චි කර විදිය ගැන තමයි මේ දේශනාවෙන් අපි කරන්නේ. මේකට අපි දේශනා දෙකක් විතර කරන්න හිතාන ඉන්නවා. ඒක ඉස්සරහට බලන්න ඕන. දැන් පින්වත්නි අපි බලන්න ඕන මොකක්ද මේ වීරිය කොයි කොයි තැන්වලද ඇති වෙන්න ඕන කොහොමද වීරිය වඩන්න ඕන මොන විදියටද වීරිය භාවිතා කරන්න ඕන කොයි ආකාරයෙන්ද වීරිය පාවිච්චි කරන්න ඕන වීරිය අරමුණු කරලා කළ යුතු කෘත්‍ය කුමක්ද කියලා මේ වීරිය විස්තර කර කර පෙන්නනවා. පින්වත්නි පළවෙනියෙන්ම අපට වීරිය යෙදෙන්නේ සතර සම් පළවෙනියෙන්ම අපට වීරිය යෙදෙන්නේ ඒ පුද්ගලයා තුළ එරදිපාද ධර්මවල. ඒ සතර එරදිපාද සතර සතිපට්ඨාන සතර සම්‍යප්ප්‍රදාන වීරිය. ඔය 12 තමයි මුලින්ම කතා කරන්නේ. ඔය 12 තැනදී පින්වත්නි වීරිය පාවිච්චි කරන්නට ඕන යටත් පිරිසින් නව තැනකදී තෝවාන් වෙනවන. ඒ 12 නව තැනකදී වීරිය පාවිච්චි කරන්න ඕන. දැන් බලන්න මුල් හතරේවා තුනක් තියෙනවනේ. සතර සතිපට්ඨාන සතර සම්‍යප්ප්‍රදාන වීරිය සතර එරදිපාද. ඕකෙදී ප්‍රකටවම අපට පේන්න තියෙනවා වීරිය නමයක්. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන එකම වීරියමනේ එක. එතකොට එතන කීයද? හතරයි. එරදිපාද ධර්මවල වීරිය එකයි. එතකොට පහයි. සතිපට්ඨානෙ හතර තැනකම යොදනවා. ඇයි? වේදනානු වේදනානු පස්සී විහෙරති ආතාපි සම්පජාන ආතාපි ආතාපි කියන කේදෙන එක වීරිය. එතන වීරිය කියලා කියන්නේ කෙලින්ම කෙලස් තවන වීරිය කියන එක. එතකොට එතන හතරයි වීරිය සතර සම්‍යප්ප්‍රදාන වීරිය හතරයි ඊට පස්සේ එරදිපාදේ එකයි. නාමයක් යෙදෙනවා 12. ඉතුරු එරදිපාද වලටත් වීරිය නැත්තම් උදව්ව වීරිය එරදිපාදේ නැත්තම් ඉතුරුවා වැඩෙන්නේ නැහැ මොකක්වත්. මේ මුළු බුද්ධ ශාසනයම රඳා පවතින මේ වචනෙමත්. නමුත් අපේ අවධානය ගිහින් නැහැ. දැන් බලමු මෙතනදි පින්වත්නි කොමකද්ද මේ වීරිය කියන්නේ? වීරිය කරන්නේ මොකටද? වීරිය කොයි කොයි මට්ටමින් ඒ තැන තියෙන්න ඕනද? දැන් මුල් 12න් 9ක්ම වීරියට සම්බීර්ය කෙලින්ම වීරිය සම්බන්ධ තියෙනවා. පින්වත්නි එකක් තමයි අපට යෙදෙන සතර සම්‍යප්ප්‍රදාන වීරිය, පදන් වීරිය. ඊට පස්සේ එරදිපාද, ඊට පස්සේ සතර සතිපට්ඨාන. හරි, ඔය තුන ගත්තොත් දැන් අපි වීරිය කළ යුතු කුසලයක් තියෙනවා. වීරිය කළ යුතු කුසලයක් තියෙනවා. සත්‍ය අවබෝධයට කිට්ටු වෙන්නේ ශ්‍රාවකයා ඒ කුසලයේ මතු කරගත්තොත්. ඒ කුසලයේ අරමුණු කරගන්න ඕනි ඉස්සල්ලා. දැන් අපේ වීරියේ ස්වභාවය තමයි මේ සෝතාපන්න මාර්ගයට සිත නැවත නැවත ගණ්ඩ උත්සාහ කරන්න ඕන. සෝතාපන්න මාර්ගයට සිත නැවත. ඇයි? දැන් අපි ඉන්නේ මාර්ගයේ නෙමෙයි අමාර්ගයේ ඉන්නේ. අපි මේ ඉන්නේ මාර්ගයේ නෙමෙයි. මුළු ගුණධර්මාවලියම මෙන්න මේක තමයි මේ බේස් කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ ටික ඕන, මේක කේන්ද්‍ර කරගෙන තමයි යන්නේ. ඒතර අපි අපේ කුසලය කියන එක අපි මෙන්න මේ විදියට තෝරගන්න ඕන. මාර්ගයට එකතු වෙන කෙන කුසල් කියලා මෙහි එක එකව තෝරන්න පුළුවන්. මාර්ගයට එකතු වෙච්ච කෙනාගේ කුසලයේ ඉස්සලා තෝරගමුකෝ. වීරිය පස්සේ කතා කරමු. කුසලයේ ඇයි වීරිය කරන්නේ? කුසලයේ උපද්දවන්නනේ. මොකටද වීරිය කරන්නේ? කුසලයේ උපද්දවන්න. ඉතින් කුසලයේ උපද්දනන් කිං කුසලය? කුසලයේ මොකද්ද කියලා නේ දැනගන්න ඕන පළවෙනි එක. මොකද්ද කුසලය කියන්නේ? සෝතාපන්න මාර්ගයට සිත නැවත නැවත අරගන්න ඕන. ඇයි අරගන්න ඕන? අපි ඉන්නේ අමාර්ගේ. අපි ඉන්නේ සෝතාපන්න මාර්ගේ නෙමෙයි. එතකොට අපි කුසලය කියන්නේ සෝතාපන්න මාර්ගයට නැවත නැවත සිත අරගෙන ඉන්න ඕන. සෝතාපන්න මාර්ගයට අදාළ ගුණධර්ම මත සිත විසුරුවගෙන වාසය කරන්න ඕන. සෝතාපන්න වීමට ගුණධර්ම ගොඩක් ඕන. ඒ ಗುಣධර්ම මත සිත විසුරුවාගෙන වාසය කරන්න ඕන. මාර්ගයේ තුල තෘප්තිමත් වෙන්න ඕන. තුන්වෙනි එක මාර්ගයේදී සිත තෘප්තිමත් කරගන්න ඕන. එතකොටයි කෙලස් ටික ගහන එක නවත්තන්නේ. මාර්ගයේදී සිත තෘප්තිමත් කරගන්න ඕන. එතකොට මේ මාර්ගයට සිත තෘප්තිමත් කරගන්න ඕන. මාර්ගයට අදාළ වීරියක් ඇඟේම තියෙන්න ඕන. ඒ භාවනා කරන්න එහෙම යාට වීරියක් තියෙන්න ඕන. දැන් ඇඟ විඩාවටපත් වුනාම කිත කියන්නේම නිදා ගන්න කියලා. නොනිදා පිළිවෙත් පුරන්න ඇඟ ලෑස්ති කරගන්න ඕන. ඊළඟට තමයි පින්වත්නි සෝතාපන්න මාර්ගයට අදාළ ಗುಣධර්ම වලට එකතු වෙනකොට මමත්වය පුද්ගල බව කෙලෙස් වලට අදාළ ලෝකයේත් එක ඇයි හොඳයි කන් පාන එක නවත්තලා දාන්න ඕන. මේ මුණුබුරොත් නලව නලෝ සෝවාන් වෙන්න නම් බෑ පින්වත්නි. හරි, ඒ නිසා ඔයාලා සෝවාන් වීමට අදාළ ಗುಣධර්ම එනකොට ඉතුරු කතා ඔක්කොම දෙවනි පෙළට දාන්න ඕන. ඔන්න ඔය සමස්ත පරිච්ඡේදයට අපි කියනවා කුසලය කියලා. සෝතාපන්න මඟට අදාළ මූලික කුසල බීජය කියලා කියනවා. මොකද්ද? සෝතාපන්න මාර්ගයට අදාළ තත්වයන්ට සිත අරගෙන ඉන්න ඕන. ඇයි මාර්ගයට අදාළව සිත අරන් ඉන්න ඕන? ඉන්නේ ආ මාර්ගේ. ඔය මේ දැන් ඉන්නේ මාර්ගයක නන් නෙමෙයි. මේ වෙනකොට අපි ඉන්නේ කොහෙද? අමාර්ගයේ ඉන්නේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා සෝතාපන්න මාර්ගයට සිත ගේන්න වෙනවා. ඇයි? සිතනේ සෝවාන් වෙන්නේ. සිත තමයි සෝවාන් වෙන්නේ. සෝතාපන්න මාර්ගයට අදාළ ගුණධර්ම ගොඩක් තියෙනවා. ඒ ගුණධර්ම වලට සිත විවෘත කරගන්න ඕන. පොඩි ගුණධර්ම තියෙනවා, මහා ගුණධර්ම තියෙනවා. ඒ ಗುಣධර්ම වලට අපේ ඇතුළ අපේ සිත විවෘත කරගන්න ඕන. මාර්ගයෙන් තෘප්තිමත් වෙන්න ඕන. ඒ මාර්ගයෙන් තෘප්තිමත් වෙන්නේ කෙලස් ටික විසිරිලා යන්නේ එතකොටයි. මාර්ගයෙන් තෘප්තිමත් වෙනකොට කෙලස් වලට ඉඩ නැහැ. මාර්ගයෙන් තෘප්තිමත් වෙන්න ඕන. එතකොට ඊළඟ එක තමයි ඒ මාර්ගයට අදාළව ගතේ ලෑස්තියක් ඇඟි. ඒකම කියේ දැන් උදාසීන ඕනෑවට වඩා කන්නේ. ඇයි කාපු ගමන් නිින්ද යනවා. ඒ මාර්ගයට අදාළ මේ ඇඟත් බොඩි එක ලෑස්ති කර ගන්න ඕන. මේ ඇඟ ලෑස්ති කර ගන්න ඕන. ඒ වගේම තමයි පින්වත්නි මාර්ගයට අදාළ தත්වයට Tamange සිත එකතු වෙනකොට දරුව නලව නලව මුණුබුරෝ නලව නලව ඒ අයගේ කාපු බීපුව ගැන අහහා ඒගොල්ලන්ට බත්මුල් බැඳ බැඳ නම් මේක කරන්න බෑ. ඒ අදාළ පරිච්ඡේදෙදි කරුණා කරලා ඉතුරු ඔක්කොම බිම තියාන්න ඕන. ඔන්න ඔය මට්ටම තුල ඇති වෙන தත්වයට අපි කියනවා මොකද්ද? ඔය මට්ටම ටිකන කුසලය සෝතාපන්න මාර්ගයට අදාළ කුසල ඇතනම ඔය මට්ටමට එකතු වීමයි කුසලය. ඔකට එකතු වීමට දරන ඔය එකතු වීමට අදාළ පදනම කියන්නේ කුසල බීජය. පින්වත්නි මෙන්න මේකයි කුසලය. දැන් කුසලය මන් දෙපාරක් කිව්වා ඒ නිසා අනිවාර්යෙන් මතක හිටින්න ඕන. ආය අහනකොට ඔළුවට ගන්න අනිවාර්යයි. ආය මේක රූපවාහිනිය ඇහෙනකොට ඔළුවට ගන්න. දැන් කුසලය පැහැදිලිනේ. වීරිය කුමක් පිණිසද? කුසලය පිණිස. කුසලේ මොකද්ද කියලා දන්නේ නැතුව වීරිය කරන්නේ. එහෙම අර අයාලේ යන කෙනෙක් නෙමෙයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා. කොහෙන් හරි ඇහෙන දෙයක් අහුල ගන්න මිනිහෙක් නෙමෙයි බෞද්ධයෙක් කියලා කියන්නේ. අවබෝධයට අදාළ දේ අහිඳ ගන්න කෙනෙක් බෞද්ධයෙක් කියන්නේ. තොර මෙතනදී මූලික වශයෙන් එරදිපාද වල කුසලය කියන්නේ එරදිපාද වල වීරිය කියන්නේ. වීරිය එරදිපාදේ කියන්නේ මොකද්ද? මේ தත්ත්වයේ උපද්දවන්න කලින් යාට සිතක් තියෙන එක. ඒ කියන්නේ මේ කුසලයක් තියෙන්නේ සෝතාපන්න මාර්ගයට අදාළ. මේක උපද්දවන්න කලින්ම කෙසේ හෝ මේක උපද්දවන්නෙමි කියන අදහසට තමයි වීරිය එරදිපාදේ කියන්නේ. එතන එරදිපාදවල වීරිය කියන්නේ කුසලයේ උපද්දවන්න පෙර ඇති වෙන මානසික தත්ත්වය. ඔන්න හොඳට මතක තියාගන්න. එරදිපාදවල විරිය එරදිපාදේ කියන්නේ කුසලයේ උපද්දවන්න කලින් එයාට ඇති වෙන ජවය. කුසලයේ ඉපදිලත් නෑ. ඒක අනාගතේ කුසලයේ උපද්දවන්න කියලා හිතාගෙන මේ මොහොතේ ඇති වෙන මානසික ගතියක් තමයි විරිය එරදිපාදේ කියන්නේ. හැබැයි ඒක එරදිපාදයක් වෙන්නේ කොහොමද කියලා එරදිපාද දේශන ඇහුවම තේරෙනවා. මොකද්ද? අකුසලාර්ථේ පැන නගිනකොට හිත තුල වෙනත් කිසිදු අර්ථයක් දරන්නේ නෑ. දැන් උදාහරණයක් විදියට මේ කෙනෙක් භාවනා කරන්න කලින් තමයි එරදිපාදයට එකතු වෙන්නේ. හැබැයි ආ භාවනාවේදී ආට උමනාවක් නැහැ. ධාන උපදවන්න අරමුණ කෙලින්ම මඟපළේ විතරයි අරමුණු කරන්නේ. ධානයේ උපදෝගණ ඊට පස්සේ මණීමට මඟපළේකුත් ලැබෙන්න ඕන. එහෙම හිතුවොත් ඒක කුසලයේ ඒ කුස එරදිපාදයක් නෙමෙයි. එතකොට එහෙනම් මේ එරදිපාදවල විරි එරදිපාදේ කියන්නේ මොකද්ද? කුසලයේ උපද්දවන්න පෙර ඇති වෙන මානසික தত্ত্বය. ඒක කුසලයේ ඉපදවීමට මූලික தത്വයේදී ඇති වෙන එකක්. කුසලයට එකතු වෙන අවකාශයේදී නෙමෙයි. එරදිපා වීර්‍ය එරදිපාදය කියන්නේ මොකද්ද? කුසලයේ ඉපදවීමට පෙර ඇති වෙන අභ්‍යන්තරික தত্ত্বයක්. හොඳට මතක තියා. එහෙනම් වීර්‍ය එරදිපාදේ එක යොද එහෙනම් වීර්‍ය එරදිපාදේ කියලා මුලින්ම යොදන්නේ මොකක් පිණිසද? අර කුසලය උපදවන්න කලින්ම එයාගේ අභ්‍යන්තර සිත තුළ ඇති වෙන ජවය ටික ඉපදිලා නැහැ ඉස්සරහට උපද්දවන්න කියලා හිතාගෙන ඉන්න එක. ඒක තමා තුළ ඉපදිච්ච තත්වයක් නෙමෙයි. ඒක ඉස්සරහට උපද්දවන්නම් කියන හිත අදහස තියෙන්නේ. ඉස්සරහට මේක උපද්දවනවා කියන අදහස තමයි යාට තියෙන්නේ. එනං විරිය එරදිපාදේ කියලා කියන්නේ අනාගත කුසලයේ ඉපැද්දවීම පිණිස මේ මොහොතේ ඇති වෙන ජවයේ. එනං එරදිපාදේකින් කවදාවත් නිවන් දකින්න පුළුවන්ද? බෑ. අනාගතේ මඟපල ලබන්න හිතාන ඉන්නේ. ඒකෙන් කොහොමද දැන් මඟපල ලබන්නේ? එනං එරදිපා කුසල විරිය එරදිපාදයෙන් කාටවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එනං මෙතන වීරිය කියලා එරදිපාදවල කියන්නේ මොකද්ද? මෙතන වීරිය එරදිපාදවල කියන්නේ අනාගතයේ වීරිය පදනම් කරගෙන අනාගතයේ කුසලය උපද්දවන්න ඇති වෙන ජවයට තමයි එරදිපාදයක වීරිය කියන්නේ. අන්න බලන්න යෙදෙන තැන අනුව වෙනස්. ඊට පස්සේ අපිට යෙදෙනවා කුමක්ද? ඊට පස්සේ එදෙනවා සතර සතිපට්ඨාන. ඊට පස්සේ එදෙනවා මොකක්ද සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානේ වීරිය ප්‍රකටව පේන්න තියනවද? පේන්න නැහනේ. සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඔය එකකවත් වීරිය කියලා කැලලක් ගෑවිලා නැහනේ. හැබැයි මේක හැමතැනකම මේක විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු මුල්ම වචනේ වීරිය. මුල්ම වචනේ වීරිය. මොකද්ද? කායේ කායානුපස්සී විහෙරති ආතාපි. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දොමන. මෙන්න මෙතන ආතාපි කියන්නේ වීරිය කියන එක. හැබැයි මෙතන වීරිය කියන්නේ කෙලෙස් තවන වීරිය. කෙලෙස් තව ඒක එතන වීරිය කියලා කියන්නේ වර්තමාන යොදන හැකියාව. වර්තමාන වීරිය කරනවා මේ මොහොතේම කෙලෙස් ටික කඩලා දාන්න. එතකොට එහෙනම් මෙතන ආතාපි කියලා මේ සතර සතිපට්ඨාණයට අදාළව වීරිය කතා කරද්දී අපි යොදන්නේ කුමන අර්ථයෙන්ද? මේ දැන් කෙලෙස් කඩන්න ඇති වෙන ජවය. ඒකට තමයි එතන ආතාපි කියන්නේ. සතර අපිට මේ සතර එරදිපාදවල වීරිය කියන්නේ මොකද්ද? අනාගත කුසල ඉපැද්ද වීම පිණිස ඇති වෙන දැන්ජවය. දැන් ඒකෙන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. වීරිය එරදිපාදයෙන් කිසි මිනිහෙකුට නිවන් දකින්න පාරක් හොයාගන්න පුළුවන් ඒකෙන්. නමුත් සතර එරදිපාදවලින් එරදිපාදවලින් වීරිය එරදිපාදේ කියන්නේ මතු මගඵල ලබන්නේමි, මතු කුසලයේ උපද්දවන්නේමි කියලා දැන් ඇති වෙනවා. ඉතින් ඉස්සරහට උපද්දවන්න ඉතා ඉන්නවා නම් දැන් ඇති වුණා කියලා ඒ කුසලයේ උපදිනකොට නිවෙන්නේ. දැන් එයාට උපද්දවන අදහස විතරනේ තියෙන්නේ. එයා හැබැයි කුසලයට එකතු වෙනකොට යම් දෙයකට ආචාර ධර්මයකට යම් පිළිවෙතකට එකතු වෙනකොට එයා හිතාගෙන ඉන්නවා එකතු වෙනකොට මේ පිළිවෙත තුලින් මතු අනාගතේ මම සෝවාන් වන්නේමි. අන්න ඒ අනාගතේ මඟඵල ලැබීම පිණිස මේ මොහොතේ ඇතිවෙන ජවය ඒකට තමයි වීරිය එරදිපාදේ කියන්නේ. එතකොට සතර සතිපට්ඨානයේ වීරිය ප්‍රකටවන්නේ හැබැයි සතිපට්ඨානය විග්‍රහ වන හැම තැනකම තියෙනවා ආතාපි 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 කියන එක යොදලා. මෙන්න මෙතන පින්වත්නි ආතාපි කියලා කියන්නේ ආතාපි කියලා කියන්නේ මොකද්ද? මෙතන ආතාපි කියන්නේ මේ කියන්නේ මේ මොහොතෙම කෙලෙස් නසනවා කියන හැකියාව. මල්ලි මේක උඩට ගන්න. කට් කරලා ගන්න. හරි, ඕක තිබ්බා වේ අර කුඩින් අරන් තියන්න. එතකොට මෙතන ආතාපි කියලා කියන්නේ මේ මොහොතේම කෙලෙස් තවන්න ඇති වෙන කැමැත්ත. එතකොට මෙතන ආතාපි කියලා කියන්නේ ඇත්තටම අර එතනින් පස්සේ වාක්‍යයක් කියනවනේ. ආතාපි කියන එකෙන් පස්සේ දෙන්නේ මොනවද? සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමන. අන්න ඒ ටික මත යෙදෙන්න තියෙන උවමනාව. දැන් මෙතන ආතාපි කියලා කියන්නේ සිහිනුවනටද? ඔන්න මෙතන ආතාපි කියන්නේ දැන් සිහිනුවන පවත්වීමටද? මේ මොහොතේ සතර සතිපට්ඨාන භාවනාවටද? ඒක වැඩිවීමට කියන එක මෙතන භාවනාව කියලා කියන්නේ. වැඩිවීමටද? මේ මොහොතේ ආයතනයන් අරමුණු කරගෙන අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයකට නොයාමටද ඇතිවෙන උවමනාව, ඇති වෙන කැමැත්ත, දැන් ඇති වෙන කැමැත්ත තමයි මෙතන ආතාපි කියන්නේ. එහෙනම් මෙතන ආතාපි කියන්නේ මොකටද? සිහිනුවනටද, සතිපට්ඨාන භාවනාවටද, ආයතන හයෙන් ගන්න අරමුණු පදනම් කරගෙන අභිජ්ජා දෝමනස්ස සහගත තත්වයකට සිත නොයාමටද, ඒකට නොගිහින් සිත තියා ගැනීමටද ඇති වෙන Java එක දැන් හැබැයි මේ වෙලාවේ පාවිච්චි කරන්න පුළුවන් ඇති වෙන හැකියාව තමයි ආතාපි කියන්නේ. ඔය ආතාපි කියන එක ගොඩක් බෞද්ධයන්ට නැහැ. ඇයි? එකම තැනකදී සිහිනුවනටත් සතිපට්ඨාන භාවනාවටත් ආයතනයන්ගෙන් අරමුණු ගන්නකොට අභිජ්ජා දෝමනස්ස තත්වයකට සිත නොයෑමටත් ඇති වෙන Java. ඒ ජවයේ නැහැනි ගොඩක් අයට. එක්කෝ භාවනා කළොත් සිහිනුවන නැහැ සමහර අයට. ආයතනයන්ගෙන් ගන්න අරමුණු සම්බන්ධ අභිජ්ජා දෝමනස්ස සහගතකම පවත්ව ගන්න හැකියාව නැහැ එක්කෝ. එක්කෝ භාවනාවට වාඩි වුණත් පරණ මොකක් හරි රොඩු ගොඩක් ඔස්සේ හිත පවතිනවා. එහෙනම් ආතාපි කියන එකට එකතු වෙන එක බැරෑරුම් දෙයක්. මන් දන්නේ මේක තේරෙනවද කියලා. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. හේතුව මේක තේරුම් ගන්න නැතුව මුකුත් කරන්න බෑ. මේගොල්ලෝ බණ හැම්මාසෙම කිව්වත් උගලට තේරෙන්නේ නැහැ මේ ගොඩක් ඒවා. ඒක අවංකව මං කියන්න ඕන. ඒ නිසා මේක පුළුවන් නම් තේරුම් ගන්න. හරි. මේක ඉතාම වමනා දෙනවා. මොකද මම මේ කියපු ටික දැන් ආය ඇහුවොත් එම් මට ඊළඟ මාසෙ ඔයාලගේ බණ කියන්න හිතෙන්නේ නැහැ. ඒ ඉච්චර ඔයගොල්ලන්ගේ ඥාණයේ දුර්වල. ඒකයි. ඒ නිසා දැන් මම මේ පුනරුච්චාරණය කර කර කරන එකේ මේක තේරුමක් තියෙන්න ඕන. ඒ නිසා මම දැන් මේ කියපු ටික ආය ඇහුවොත් ඔයාලගේ. ඔයාලගේ ඔළුවේ නැහැනේ ඒක. ඒ නිසා ඒ මට්ටමට යන්න එපා. ඒක හොඳට හදාගන්න. ඒක දෝෂයක් නෙමෙයි. ඒක හොඳට දියුණු කරගන්න. ඒ දේශනාවට සිහිනුවණින් ඉන්න ඕන. නිදි කිරා වැටෙනවා, ආය ඔළුව උස්ස ගන්නවා. ওই මට්ටම නම් තියාගන්න එපා. හරි, ඒ වතුර ටිකක් බීලා හරි මේකට එකතු වෙන්න උත්සාහ කරන්න ඕන. මට පේනවනේ මේ ඉන්න අය. ඒකයි. එතකොට මේකට එකතු වෙන්න උත්සාහ කරන්න ඕන. නැත්නම් අපි මේ ගන්න උත්සාහයේ තේරුමක් නැහැ. අපරාධ කියලා හිතනවා සමහර දේශනා ඉවරුනාම. ඉතින් අර කමක් නැහැ මේක ඉතින් රූපවාහිනී ගියාම කවුරු හරි ප්‍රයෝජනෙට ගනී කියලා හිතාන බණ කියන්නේ. ඇත්තට මේ ඉන අයට නෙමෙයි. දැන් සමහරලාට අපි බණ කියන්නේ එන අය අරමුණු කරලා නෙමෙයි. මන් දාන්නවා වචන 10ක්වත් ඔළුවට කියපු නැති බව. නෑ ඉතින් කමක් නැහැ, බොහෝ අයට යහපතක් වේවිනි කියලා හිතලා තමයි ඔය අපි කරන්නේ. ඒ නිසා හරි. එහෙනම් මට දැන් කියන්නකො එහෙනම්. ඔන්න පළවෙනි එක. මට කියන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ දැන් මේ කියපු දේශනාවේ ටික විතරනේ අහන්නේ. අපි බලමුකෝ ඔළුවේවත් මේ ටික තියෙනවද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාවට අනුව සතර සම්මිය සතර එරුදිපාදවල වීර්ය එරුදිපාදේ කියන්නේ මොකද්ද? වීර්ය එරුදිපාදේ කියන්නේ මොකද්ද? පින්වත්නි, වීර්ය එරුදිපාදේ කියන්නේ මතු කුසලයේ උපද්දවන්නේමි කියන අදහසට ඒක තවම ඉපදිලා නැති එකක්. අනාගත නිවන පිණිස අදහසක්, අනාගත මඟඵල ලබන්න තමයි අදහස තියෙන්නේ. ඒක දැන් ඉපදි ඒකෙන් කාටවත් නිවන් දකින්න පුළුවන්ද? බෑ. ඇයි? යා නිවනටපත් වෙන්නේ මතු කාලෙනේ. හැබැයි නිවන අරමුණු වෙනකොට වෙන මොකුත් එයාගේ හිතේ නැහැ. ඒකයි ඒකට එරුදිපාදේ කියන්නේ. අනාගතේ කුසලයේ උපද්දවන්නේමි කියන අදහස එනකොට අනාගත නිබ්බානගාමී කුසලයේ ඉපද්දවීමේ කියන අර්ථයට අදාළ වෙන මොකක්වත් එයාගේ හිතේ නොපවතිනවා නම් ඒ නොපවතින මට්ටමට කියන්නේ විරිය එරුදිපාදේ. එයා මොනවා හරි පිනකට හරි මොකක් හරි දන් දෙනවා කියලා හිතමු. දැන් ඔයාලා දානයක් දෙනවා. ඒ දානයක් දෙන වෙලාවේ ඔයාලා හිතනවා මේ දානි දෙන එකෙන් අනේ මට සෝවාන් වෙන්නමයි ලැබෙන්න ඕන. ඊට පස්සේ දරුවන්ගේ සුභ සිද්ධිය අපල ඕවා මේවා මොකක්වත් ඔළුවට ගන්නෙ නැහැ. ඒ මොකක්වත් ඔළුවට ගන්නෙ නැතුව අපි අර මේ ධර්මශ්‍රවණය කරනකොට දානේ දෙනකොට නිබ්බාණාර්ථය ගන්නවා. දරු ඔළුවට ගන්නෑ, බිරිඳ ස්වාමියා, අම්මා තාත්තා ස්වාමියා මොකක්වත් ඔළුවට ගන්නෙ නැහැ. නිවනම අරමුණු කරනවා. ඒ නිවන අරමුණු කරනකොට වෙනත් අරමුණක් ඉදිරිපත් කරගන්නෙ නැහැ. එතකොට යා ඒ අදහස ඇතුලේ තමයි දන් දෙන්න වීරිය කරන්නේ. වීරියක් ඕනනේ දන් දෙන්න බෑනේ නැත්තම්. ඒකට ලොකු වීරියක් ඕන. එතකොට ඒකට මහා විශාල වීරියක් ඕන. ඒ මට්ටමට වීරිය තියෙනවා නම් අපි කියනවා ඒකට මොකද්ද? වීරිය එරුදිපාදේ. එතකොට වීරිය එරුදිපාදයේදී කෙනෙක් නිවනටපත් වෙයිද? පත් වෙන එක අනාගතය නිවන් දකින්නේ. සතර සතිපට්ඨානේ ප්‍රකටව වීරිය යෙදිලා තියෙනවද? පේන්න වීරිය යෙදිලා තියෙනවද? නැහැ. හැබැයි සතිපට්ඨානේ තෝරද්දී බුදුරජාණන් වහන්සේ පළවෙනි වචනය ආතාපි. එතකොට ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරිය. ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරිය. මෙතන කෙලෙස් තවන වීරිය කියලා කියන්නේ අර සම්පජාන භාව සිහිනුවන පවත්වන්නත් සතිපට්ඨාන භාවනාවට. ආයතනයන්ගෙන් ගන්න අරමුණු වල අභිජ්ජා දෝමනස්ස දෙක නඩත්තු නොකිරීමටත් දරන වීරිය. ඒක දැන් කරන එක. අර ඉස්සෙල්ලා කියපු එක නෙමෙයි. අන්න ඒක තමයි සතිපට්ඨානේ ඇතුලේ තියෙන වීරිය. අන්න බලන්න වීරිය පරිච්ඡේද දෙකයි. වීරියට අදාළ පරිච්ඡේද දෙකෙන් බලන්න. මේ විදියට බලන්නකෝ, මේ විදියට බලනකොට එයාට තේරෙන්න ඕන වීරිය කියන්නේ මොකද්ද කියලා. එයි බුදුරජාණන් වහන්සේ නිතර නිතර හැම වෙලාවකම වීරිය යෙදුවේයි කියලා එයාට තේරෙන්න ඕන. දැන් අපි බලමු සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන්නේ මොකද්ද කියලා. පදන් සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා එකක් තියෙනවනේ. මෙතන සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී එයා බලනවා හැම වෙලාවකම මා තුල සෝතාපන්න මගට සිත නැවත නැවත ගන්න පුළුවන්ද? සෝතාපන්න මාර්ගයට සිත නැවත නැවත ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක ඉපදිලා නැහැ ඒ කුසලයේ. ඒක යාට නූපන් කුසලයක්. මට සෝතාපන්න මාර්ගයට අදාළ ගුණධර්ම මත මගේ සිත පැතිරිලා තියනවාද? ඒකට ගුණධර්ම ඕනනේ. ඒ ಗುಣධර්ම මත මගේ සිත පැතිරිලා තියෙනවාද? ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කිරීමට, විචිකිච්ඡාව දුරු කිරීමට, පටිච්ච සමුප්පන්නව විමසා බලන හැකියාව මත මගේ සිත පැතිරිලා තියෙනවද? පැතිරිලා නැහැ. නූපන් කුසලයක් ඒක. නූපන් කුසලයක්. එතකොට මේ සෝතාපන්න මාර්ගයට එකතු වීමෙන් සිත තෘප්තිමත් වීමක් මගේ හිතේ තියෙනවද? සතුටු අර කුසලයේ කියන කිසල තීරුවේ. ඒකට අදාළ தત્ත්වේ මා තුල දැන් තියෙනවද? නෑ. ඒක නූපන් කුසල නැති උනර කමන්නේ. ඒක නූපන් කුසලයක් විදිහට අපි සංග්‍රහ කරගන්නවා හිතින්. එතකොට සෝතාපන්න මාර්ගයට මම කොච්චර දුරවල වුණත් ඒකට ආයය එකතු වෙන්න මගේ ඇඟේ හයියක් තියෙනවද? ඇඟේ හයිය නෑ. වාඩි වෙච්ච ගමන් ඈලි මෑලිකම. භාවනා කරන්න ගිය ගමන් කොන්දේ අමාරු වෙනවා, ඔළුවේ අමාරු වෙනවා, එක එක අමාරුකම් එනවා. එක විදියට ඉන්න බෑ පොඩි වෙලාව. එහෙනම් මං තුල ඒක නූපන් කුසලයක්. කමන්නේ එහෙම උනාට. ඒකයි විශේෂම දේ. ඒක ඉපදිච්ච නැති කුසලක ඒ මොනාර කමන්නේ. මේ මොහොතේම සෝවාන් වෙන්න ඕන කියලා මාතුල උත්තේජනයක්, උවමනාවක්, උනන්දුවක් තියනවාද? නෑ, මට එහෙම එකක් නෑ. මට හැම වෙලාවෙම හිතෙන්නේ දරුවන්ට යහපතක් වෙන්න ඕන, අපේ පවුල් ගොඩ යන්න ඕන, අපේ දරුවන්ගේ ජීවිත සාස්ත්‍රීක ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. එහෙනම් මට අර කුසල ඉපදිලා නූපන් කුසල ඒක ඉපදිලා නෑ. අන්නේ ඉපදිච්ච නැති ටික දකලා ඒ ටික උපද්දවන්න ඇති වෙන උත්සාහය. ඒ ටික උපද්දවන්න ඇති වෙන උත්සාහය තමයි මෙතන කියන්නේ සත නූපන් කුසලේ උපද්ද සතර සම්‍යප්ප්‍රදාන වීරියදී ඔන්න ඔය විදියටයි බලන්නේ. ඒ වගේම දැන් බුද්ධ ශාසනයේදී යෙදෙන ඉතා විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි නූපන් කුසලේ උපද්දවන්න ඕන. නූපන් කුසලේ උපද්දවන්න ඕන. උපන් කුසලේ වඩන්න ඕන. ඕකනේ විශේෂමදී. ඊළඟට ඔයාලා හොත්තර මතක තියාගන්න ඕන මෙන්න මේක හරිම වැදගත් දෙයක්. උපන් කුසලයක් තියනවා නම් එයා නූපන් කුසලයක් උපද්දවනවා නම් උපන් කුසලයකුත් තියනවා එයා නූපන් කුසලයක් උපද්දවනවා. උපන් කුසලයක් එයාට තියෙනවා. ඒ නූපන් කුසලය උපද්දවනවා කියලා මොනවා මොනවා හරි උපද්දවන්නේ ආසන්නම කුසලයේ තම උපද්දවන්නේ. ඕක හරිම වැදගත් දෙයක්. ආසන්නම කුසලයේ තමයි උපද්දවන්නේ. දැන් අපි හිතමුකෝ සෝතාපන්න මාර්ගයට යා සිත නැවත නැවත ගන්න උත්සාහ කරනවා කියලා. එයාට පුළුවන් කියමුකෝ හැම වෙලාවකම සෝවාන් මාර්ගයට සිත නැවත නැවත ගන්න පුළුවන් කියලා අපි හිතමු. ඒක යාට ඉපදිච්ච කුසලයක් නේ. සෝතාපන්න මාර්ගයට අදාළ ගුණධර්ම සිත තුල පැතිරිලා නැත්තම් ඒකයි යා ඊළඟට හදාන්නේ. එක තමයි යට ආසන්නම නූපන් කුසලේ. එතකොට ඒ සෝතාපන්න මාර්ගයට අදාළ ගතේජවේ නැත්තම් එයාට නූපන් කුසලේ ඒක ඒකයි යහදන්නේ. ඒක තමයි යහදන්නේ පින්වත්නි. සෝතාපන්න මාර්ගයට අදාළව යාතුල පුරුදු කිරීමක් නැත්තම් ශ්‍රවණේ තියනවා, බණ අහනවා, ධර්මීය සාකච්ඡා කරන පුරුදු කිරීම වැඩිම නැත්තම් එයා කඩිනමින් භාවනාවට වාඩි වෙන එකයි යාගේ නූපන් කුසලේ. ඒකයි යා ඉක්මනට කරන්න ඕන. අදහෙටම කරන්න ඕනේ එකට වාඩි වෙන එක. අන්න ඔය විදියට හොඳට මතක තියාගන්න කුසලය ඉපදිලා නැත්තම් ඒක උපද්දවන්න උත්සාහ කරනවා. නූපන් කුසලයක් තියෙනවා නම් ඒක උපද්දවන. හැබැයි උපද්දවන්නේ මොනවා හරි ලෝකේ තියෙන කුසලයක් නෙමෙයි. අරකට කිට්ටු මේක. අර ඉපදිච්ච කුසලයේ කිට්ටු කිට්ටු ඒක තමයි උපද්දවන්නේ. ඒ කියන්නේ බණ අහනවා කියලා එකපාරම විදර්ශනා ඥානෙ උපද්දවන්න යන්නේ නැහැ. ඇයි? ඒක ආසන්නතම කුසලයේ නෙමෙයි. ඊට මෙහා පැත්තේ ගොඩක් උපද්දවල උපද්දවල ගිහින් තමයි යාට ඒක උපද්දවන්න තියෙන්නේ. එහෙනම් උපන් කුසලය ඉපදිලා නැති කුසලිය උපද්දවනවා. හැබැයි උපන් කුසලයට කිට්ටුම කුසලයයි උපද්දවන්නේ. ළඟම ළඟම කුසලය තමයි යා උපද්දවන්නේ. ඒකත් බොහොම වැදගත් දෙයක්. උපන් කුසලයට කිට්ටු කිට්ටු කුසලයක් තමයි උපද්දවන්නේ. එතකොට අපට එක දෙයක් තේරෙනවා. ඉතාම වටිනා දෙයක්. මොකද්ද? සතර මේකෙදි ඉතාම වැදගත් දේ. ඉතාම විශිෂ්ට දේ තමයි පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතර සම්‍යප්ප්‍රදාන වීරියට අදාළ වීරිය කියන්නේ ආසන්න ආසන්න කුසලයේ උපද්දවන්න ඇති වෙන ජවය. ළඟ ළඟ කුසලයේ උපද්දවන්න ඇති වෙන ජවය. එතන ඔය පින්නතුල කරන්න ඕන කිට්ටු කිට්ටු කුසල් උපද්දවන්න තරණ උත්සාහය තමයි මෙතන සතර සම්‍යප්ප්‍රදාන වීරිය. උපන් කුසලය නැද්ද කියලා බලනවා, ඒ කුසලය දැකලා ඒක උපද්දවන්න බලනවා. ඉපදිලා නම් ඉපදින්න තියෙන ළඟම කුසලය මොකද්ද කියලා ඒක උපද්දවන්න. ඉපදෙන්න තියෙන ළඟම ළඟම කුසලය උපද්දවන්න උත්සාහ කරනවා. ඒකයි අපි මෙතන කරන්නේ. එතකොට දැන් අපිට මේ තැන් තුනේදී කුසලයේ විවිධ හැඩතල පේනවා නේද? මේ තැන් තුනේදී කුසලයේ විවිධ හැඩතල අපට පේන. බලන්නකෝ හැමතැනම යෙදුනට එකම දේ නෙමෙයි යෙදිලා තියෙන්නේ. සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී, සතර සතිපට්ඨාන ආතාපි පර්යායේදී, සත ඊට පස්සේ සතර ඍදිපාදවල විරිය ඍදිපාදයේදී වීරියට අදාළ වෙන වෙන පරිච්ඡේද ටිකක් පේන. එකම එකම නැවත යොදවලා නැහැ. එතකොට දැන් හොඳට බලන්න, සතර සම්‍යප්ප්‍රදාන මේ සතර එර්ධිපාදවලදී වීරිය කියන්නේ එර්ධිය ඉපැද්දවීමට පෙර. ඒකෙදි කවුරුත් නිවන් දකින්නේ නැහැ. අමතු නිවන අරමුණු කරනවා විතරයි. අනාගතේ නිවන් දකින්නෙමි කියලා මේ මොහොතේ පොඩි අර යම් කුසලයකට පිනකට එකතු වෙද්දී ඒක අරමුණු කරනවා විතරයි. අරමුණු කළා කියලා නිවනටපත් වෙන්නේ නැහැනේ. ප්‍රතිපදාවකට නිවනටපත් වෙන්නේ එක අරමුණු කරනවා විතරයි. ඒක අපි අරමුණු කරනවා. ඒක මූලික දෙයක්. ඊළඟට දෙවෙනි එක තමයි පින්වත්නි, මෙතන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙන ඉතා විශේෂ දේ, අති විශේෂ දෙයක්. මොකද්ද? පින්වත්නි, ආතාපි සතර සතිපට්ඨාන, එතන කියන්නේ සිහි නුවණටද සතිපට්ඨාන භාවනාවට, සතිපට්ඨානෙට නෙමෙයි භාවනාවට. ඒක වැඩිවීමටද ආයතන හය අරමුණු කරගෙන අවිජ්ජා දෝමනස්ස තත්වයක් නඩත්තු නොවීමට දැන් උත්සාහ කරන එක ආතාපි. එතන සතිපට්ඨානී අප්‍රකටව මතු කරපු ආතාපි කියන එක ඇතුලේ මතුවෙච්ච වීරිය. දොර සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී එයා බලනවා සෝතාපන්න මාර්ගයට මට සිත නැවත නැවත ගන්න පුළුවන්ද? ඇයි නැවත නැවත ගන්න පුළුවන්ද කියලා? නැවත නැවත සසරට තමයි හිත බර. නැවත නැවත හිත බර වෙලා තියෙන සසරට. එතකොට සිත නැවත නැවත සංසාරයට බර නිසා අපි එක කමක් නැහැ. සංසාරයට බර වුණාට අපේ සිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. සසරට අපේ සිත කොහොමත් බරයි. ඒ සිත සංසාරයට බර නිසා අපි බලනවා, අපි නිකන් අපි ඔය විමර්ශනය කරලා බලනවා, සෝතාපන්න මාර්ගයට මට සිත නැවත නැවත ගන්න පුළුවන්ද? ඇත්තට මාර්ගයෙන් මෙතන ගන්නවා කියලා අදහස් කරන්නේ පටිච්ච සමුප්පන්නෝ මට වැඩියෙන් විමස විමස බලන්න පුළුවන්, නැත්නම් මේ මොහොතට රැවටිලා මන් දුවනවාද? ඒක ගන්න බැරි නා. ඒක මාතුල ඉපදිලා නැහැ නූපන් කුසලය. ඊට පස්සේ සෝතාපන්න මාර්ගයට අදාළ ಗುಣධර්ම මාතුල තියනවාද? ಗುಣධර්ම තියෙන්න ඕනේ. මාර්ගයට අදාළ ಗುಣධර්ම. ඔයාලා සිල් රකින්නේ මාර්ගයට අදාළවද? සිල් රකින්නවා වෙන්න පුළුවන්. බණ අහන්නේ මාර්ගයට අදාළවද? මාර්ගයට අදාළවද කියලා බලනේ හැකියාව. ඇයි? මාර්ගයට ಗುಣධර්ම ඕනනේ. ඒ කියන්නේ සිල් රකින්න වෙන්න පුළුවන්, බණ අහන වෙන්න පුළුවන්, භාවනා කරන. ඔගොල්ලෝ බලන්න ඕන සෝතාපන්න මාර්ගයට අදාළවද මං ඒ ಗುಣධර්ම රකින්නේ. දැන් කෙනෙක් බුද්ධානුස්සති වඩනවා. ඒක සෝතාපන්න මාර්ගයට අදාළව නෙමෙයි. ඒ ඇතුළු කුසලයක් ඒක. එතකොට යා බුද්ධානුස්සති වඩද්දි පවා යා අරමුණු කරන්නේ මොකද්ද? මම සෝතාපන්න වෙන්න මේ ಗುಣධර්මී උපකාර වෙන්න ඕන කියලා. මේක ලොකු මාතෘකාවක්. මට මේක විස්තර කරන්න අමාරුයි පැයකින්. එතකොට ඒක නූපන් කුසල නම් ඒක දැනගන්නවා ඉස්සල්ලා. දැනගන්නවා. ඒ දැනගෙන සෝතාපන්න වීමට අදාළ කුසලයේ උපද්දවනවා. එයා ඒක උපද්දවනවා. ඒක යා උපද්දවන්න ජවයක් ගන්නවා. ඒ එතකොට ඒකට ගන්න මොනවා හරි කුසල් උපද්දවන්නේ මේ ළඟ ළඟ කුසල් උපද්ද. දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න, දැන් මේක මුල් කාරණා දෙක ගන්න. මොකද්ද? සෝතාපන්න මාර්ගයට සිත නැවත නැවත ගන්න ඕන, ඒක ඒක කුසලය. සෝතාපන්න මාර්ගයට අදාළ ගුණධර්ම වඩන්න ඕන, ඒක කුසලය. දෙවෙනි එක මම ඒක මුලින්ම පෙදෙන්නේ බණේදී. ඒකේ පළවෙනි එක තියනවා කියමු, සෝතාපන්න මාර්ගයට සිත නැවත නැවත ගැනීම කියන එක යාට පුළුවන් කරන්න. ඒකට අදාළ ගුණධර්ම වඩන්න යාට අමාරු. ඒතර ඒක තමයි එයා දියුණු කරන්නේ. සෝවාන් වීම නෙමෙයි අදිනු කරන්නේ. ඒකට ළඟම කුසලෙ උපද්දවනවා. එහෙනම් උපන් කුසලයක් තියෙනවා නම් නූපන් කුසලය ආසන්නතම එකක් උපද්දවන්න. අන්න ඒකට තමයි සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියලා කියන්නේ. වීරිය ඉතුරු හතර, ඉතුරු දෙක මොකද්ද? නූපන් අකුසල්, උපන් අකුසල්. එයා බලනවා මේ විදියටම මම සෝතාපන්න මාර්ගයට අදාළව සිත නැවත නැවත ගත්තේ නැති වුණාට සසරට අදාළව නැවත නැවත සිත ගන්නවා නම් ඒක යාගේ උපන් අකුසලය. ඒ සෝත සසරට අදාළ විදියටම අලුතෙන් අලුතෙන් භව කර්ම රැස් කරගන්න පාරක ඉන්නවා නම් ආයය ඒක ඇති වෙන විදියටම නම් ඒක නූපන් අකුසලය. ඒක නූපන් අකුසලය. ඒතර උපන් අකුසලුත් එයාගේ තියෙනවා, නූපන් අකුසල් උපද්දවන පාරකත් ඉන්නවා. ඉපදිලා නැහැ. ඉස්සරහට කර්ම රැස් වෙන රටාව ඇතුලේ මේ සංසාරයට අදාළවම අලුතෙන් අලුතෙන් කර්ම ඒවා ඉපදිලා නැහැ තව. මේ යන විදිහට ඉස්සරහට ඇති වෙන්නේ සංසාරයට අදාළ කර්මමයි. ඒවා උපදින රටාවක ඉන්නවා. නූපන් නකුසලේ උපදින රටාවක. ඔන්න ඔය විදියට ඊට පස්සේ ඔයාලා ආසන්න ආසන්න අකුසල් දුරු කරනවා. උපන් අකුසලයක් තියෙනවනම් ඒක මඩිනවා. එතකොට මේක තමයි පින්වත්නි ආසන්නතම කුසලයේ ඉපදවීමේ අර්ථය තමයි මෙතන අදහස් කරන්නේ, නූපන් කුසලය උපද්දවනවා කියලා. හොඳට ගන්න මේ අදහස. ආසන්නතම කුසලයේ ඉපදවීම, ආසන්නතම කුසලයේ මැඩීම කියන එක ඇතුලේ තමයි සම්‍යප්ප්‍රදාන වීරිය ගොඩනැගෙන්නේ. එතන වීරිය සතිපට්ඨාන ආතාපි කියන අර්ථය ඇතුලේ පෙන්නන වීරිය සිහිනුවනටද සතිපට්ඨාන භාවනාවටද ආයතන හයෙන් ගන්න අරමුණු අරමුණු කරගෙන අභිජ්ජා දෝමනස්ස සාගත තත්වයකට සිත නොයෑමටද උදව් කරන්නේ. හරිනේ. ඊට පස්සේ සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී උපන් කුසලයේ විමර්ශනය කරනවා. ඒකට ආසන්න ආසන්න කුසල් උපද්දවන. කිට්ටු කිට්ටු කුසල් උපද්දවන. ඊට පස්සේ දැන් ඔන්න ඔතන දැන් වීරිය පැහැදිලිනේ. බලන්න එක එක තැන්වල එක එක පර්යායෙන් යෙදෙන අපූර්ව. ඊට පස්සේ පින්වත්නි ඔය පින්නතුල හොඳට ඔළුවට ගන්න එක දෙයක් බුද්ධ ශාසනයේ තියෙනවා. බුද්ධ ශාසනයේ හරි ලස්සන දෙයක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්මවල වීරිය පෙන්නනවා. කොහොමද ඉන්ද්‍රිය ධර්මවල පින්වත්නි අපට වීරිය පෙන්නලා තියෙන්නේ? ඉන්ද්‍රිය ධර්මවල අපට වීරිය පෙන්නලා තියෙන්නේ වීරිය ඉන්ද්‍රිය කියලා. එතන පෙන්නලා තියෙන්නේ මොකද්ද? වීරිය ඉන්ද්‍රිය කියලා. එතකොට එතන වීරිය ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ඒක හරීම වැදගත් දෙයක් පින්වත්නි. එතන වීරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉතුරු ඉන්ද්‍රිය ධර්ම හතර කෙරෙහි උත්සාහ කරනවා කියන එක. එතන වීරිය ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? අර තව ඉන්ද්‍රිය හතරක් තියෙන්නේ. සද්ධාව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ සතිය කියලා එකක් තියෙනවා. සමාධිය කියලා එකක් තියෙනවා, ප්‍රඥාව කියලා එකක් තියෙනවා. අන්න ඒ ටික සෝවන් වෙනවා නම් ඒ සෝවන් මාර්ගයට උවමනාමයි. අන්න ඒතන වීරිය කියලා මෙතන අදහස් කරන්නේ ඒ පරිච්ඡේදයට අදාළ ඉතුරු ගුණ ධර්ම තියෙන ඉතුරු ඉන්ද්‍රිය ධර්ම ටිකට ඇති වෙන ජවය. ඒ ගුණ ධර්ම මෙතන මතක තියාගන්න, මේ ගුණ ධර්ම ටික ඔක්කොම එක සමානව දියුණු කිරීමට ඇති වෙන ජවය. මොකද මෙයාගේ අර සතිපට්ඨාන වීරිය අර මුලින්ම තියෙනවා. නමුත් ඒක විතරක් තිබ්බා කියලා කෙනෙකුට මාර්ගයට එකතු වෙන්න බෑනේ පින්නොත්නි. එතකොට මෙයා උත්සාහ කරන්නේ මොකටද? අර සද්ධාවත් ඕනේ, යාට මොකුත් කරගන්න බෑ නැත්තම්. සතියත් ඕන. සතිය දැන් ඉස්සෙල්ලා වඩන්න වීරිය කළා තමයි. හැබැයි සමාධියත් ඕන, ප්‍රඥාව මේ ටික එකම සමානව දිනු කිරීමට ඇති වෙන උත්සාහය. එතන වීරිය ඉන්ද්‍රියක් විදියට පෙන්වන තැන. හද වීරිය ඉන්ද්‍රියේදී අරමුණු කරන්නේ ඒ ඉතුරු අතිරේක ඉන්ද්‍රිය ධර්ම හතරම සමානව පවත්වගෙන යන්න ඇති වෙන උවමනාව. එතන මේක එක දවසක කියන්න ඕන බණ. මේ දවසක් විස්තර කරන්න ඕන මේක. මේ කොහොමද ඒක කරන්නේ කියන්නේ. එතකොට එහෙනම් එතන වීරිය කියලා කියන්නේ අති ඊට සමගාමි ඉන්ද්‍රිය ධර්මයන් එක තලයකට අරන් ගිනවා. සද්ධාව දුර්වල නම් ඒකත් උඩට අරන් ගිනවා. හරිද? ඊට ප්‍රඥාව දුර්වල නම් අවිදර්ශනා කර කර ටික පොඩ පොඩ හදනවා. එකම තලයකට මේ ටික අරන් ඉන්න දරණ උත්සාහය තමයි මෙතන අදහස් කරන්නේ. ඉන්ද්‍රිය ධර්ම කියලා. ඊට පස්සේ දැන් ඕකම තමයි බල ධර්ම වලත් තින්නේ. ඒවා හොඳට වැඩෙනකොට ඒවා යම් ස්ථාවරයකට එනවනේ. ඇතනම් බලධර්මයක් විදියට නම් උදාහරණයක් විදියට බලධර්මයක් විදියට සමාධිය කියන්නේ මොනවා හරි භාවනාවක් කරනවනේ මේ පළවෙනි ධ්‍යානෙමයි. සමාධිය බලයක් වෙන්නේ එතකොටයි. බලය කියන්නේ මොකක් හරි පවර් එකක් ඕනනේ ඒකි. එතකොට ඉන්ද්‍රිය ධර්මයි බලධර්මවලදී කතා කරන්නේ එකම ධර්ම කොටසනේ. හැබැයි අර මේ බලධර්මවල එක බලයක් විදියට පරිවර්තනය වෙලා ඉවරයි දැන්. තේරුණාද? බලයක් විදිහට හැදිලා ඉවරයි දැන්. දැන් සමාධිය කියන එක කුසල්සිත ඒකාග්‍රතාවය. ඒක පළවෙනි ධ්‍යානෙ නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි සමාධි ඉන්ද්‍රියෙම උනා සමාධි බලය කියනකොට පළවෙනි ධ්‍යානෙමයි. ඒකෙන් බලයක් ගොඩනැගිලා ඉවරයි දැන්. ඒතොර එතන වීරිය බලය කියන්නේ අර බල ධර්ම ටික සමානව පවත්ව ගන්න තියෙන හැකියාව. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ පිරිහෙන්නේ නැතුව ඉන්න දරන උත්සාහය. එතන තමයි ඒකට තමයි පින්නවත් මෙතන බල ධර්ම කියලා කියන්නේ. ඒතර බලයක් වෙන්නේ කොහොමද කියලා දැන් ටිකක් තේරෙන්න ඕන. ඒ ඉන්ද්‍රිය ධර්ම ටිකම බල ධර්ම විදියට පෙන්නකොට ඒවා බලයක් වෙන්නේ කොහොමද? ඒවට ඇයි අපි බල ධර්ම කියලා කියන්නේ කියන එක ගැන ඔය පින්නතුන්ලා හොඳට දැනගන්න ඕන. තට තේරෙන්න ඕන ඒක. එතකොට ඒවා බල ධර්ම. මෙතන බොජ්ජං විරිය බොජ්ජ ඊට පස්සේ ඕකෙන් පස්සේ කියන්නේ විරිය බොජ්ජංග කියලානේ කියන්නේ පින්වත්නි. විරිය බොජ්ජංගේ කියන්නේ පින්වත්නි කෙලින්ම මාර්ග ඵලයට අදාළවම විරිය කරනවා. මාර්ගයට අදාළව නෙමෙයි. අරමුණු කරන්නේ මාර්ග ඵලය. මාර්ග ඵලය අරමුණු කරලා විරිය කරන එක. තමයි විරිය බොජ්ජංගේ කියලා එතන කතා කරන්නේ. මාර්ගේ මෙච්චර කල්ම මාර්ගයට අදාළව විරිය කතා කළේ බොජ්ජංග වලින් තමයි කැරෙන්නේ. ඵලයට අදාළ වීරිය කියන එක. එතකොට වීරිය එතනින් පස්සේ අපිට වීරිය මුණ ගැහෙන්නේ කොතනද? ආර්ය ශ්‍රාංගික මාර්ගයේනේ. සම්මා වායාමයේ කියලා. මෙතන සම්මා වායාමයේ කියන්නේ පින්වත්නි මේ මෙච්චර කල් කතා කරපු සියලු වීරිය තියෙන්නේ. ඒ ඔක්කොම එකට අරගෙන දියුණු කරන එක. අර මුල ඉඳලා කියාගෙන ආවේ එක එක විදියට වීරිය සතිපට්ඨානෙ මේකයි සම්මප්පදාන වීරිය මේකයි විරිය ඍද්ධිපාදේ මේකයි කි කිය ආවේ දැන් මෙච්චර ඉන්ද්‍රිය ධර්මවල වීරිය ඉතුරු ඉන්ද්‍රිය ධර්ම සමාන තැනකට ගේන එක බල ධර්මී කියන්නේ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම තහවුරු කරගෙන තියාගන්න දරන වීරිය උදාහරණයක් විදියට සමාධි බලය කියන්නේ පළවෙනි ධ්‍යානෙ තියනවා ඒක වැටෙන්න නොදී තියාගන්නවා හැබැයි ඒකේ නූපන් කුසලයේ මොකද්ද දෙවෙනි ධ්‍යානෙ පළවෙනි සමාධි බලයක් නම් උදාහරණයට මේ කියන්නේ බලයක් විදිහට යාතුල තියෙන්නේ මොකද්ද? පළවෙනි ධ්‍යානෙ තියෙනවා. ඒ කියන්නේ බලය වෙන්නේ. ඒතර පළවෙනි ධ්‍යානෙ තියෙන්නේ උපන් කුසලයක්. වීරිය නම් කුසල කුසලතාවෙමයි ගන්නෙ. නූපන් කුසලේ මොකද්ද? දෙවෙනි ධ්‍යානෙ. ඒතර ඒකට අනුව ඒකට සමාන මෙතන බලය කියලා මෙතන අදහස් කරන එක ඊළඟ පෙළ තමයි වීරිය බලයක් විදිහට වෙනවා. මේ ටික ඔක්කොම සමානව තියාගන්න බලනවා. සද්ධාව දුර්වල නම් ඒක අඩුවත් හදාගන්නවා වීරිය. අනිම අර එක සමාන බලධර්ම ටික සමාන තත්වයක තියාගන්න. තියා ගනිමින් නූපන් කුසලයක් ඇද්ද ඒක උපද්දවනවා. එතකොට ඊට පස්සේ බොජ්ජංගවල වීරිය කියන්නේ විරිය බොජ්ජංග කියන්නේ මොකද්ද? මාර්ගේ නෙමෙයි කෙලින්ම ඵලය අරමුණු කරන්න. සම්මා වායාම කියලා ආර්ය ශ්‍රාංගික මාර්ගේ වීරිය කියන්නේ මොකද්ද? මේ සමස්ත වීරිය මුලින් ඉඳලා කියාගෙන කියාගෙන ආපු පොඩි වීරියේ සම්බන්ධ කතාවක් තියෙන්නේ. මුළු කතාවම එක මිටකට අදාළ කරලා ලඝු කරනවා. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවන් දකින්න බෑ කියන්නේ. එහෙනම් මේ වීරිය කියන එක කොච්චර සංකීර්ණ එකක්ද? ඒක නැත්තම් අවබෝධය කරා යන්න බෑ. ඒ බඳු වීරිය සම්පන්න ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනාව උපකාර වේවා. දායකත්වයේ සීදුව දුම්රියපල පාරේ පදිංචි පද්මා කහවල මහත්මිය ඇතුළු දූ දරුවන් දායකත්වයේ දරා තිබෙනවා. එපින්නතුන්ට ආශිර්වාද කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අප්‍රේල් මාසයේ 13 වන දින 2020 වසරේ පරලෝ සැපත් ඩීපී කහවල මහත්මාට ස්වාමි පුරුෂයාණන්ට පියතුමන්ට මේ පින් අනුමෝදන් වේවා. පද්මා කහවල මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් කහවල මහත්මා අරමුණු කරලා නිරතුරුව පින්කම් කරන කෙනෙක්. තේ මහත්මාටද සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් උපනිශ්‍රය වේවා. 2002 ජූලි මාසේ 8 වන දින පරලෝ සැපත් ඩී.ඒ. සමරතුංග මෑණියන්ටත් එච්.ටී. පෙරේරා පියතුමන්ගේද භවගාමී ජීවිතේ සුවපත් වේවා. මීට වසර 4කට පෙර පරලෝක ප්‍රාප්ත වුණු වසර 24කට පෙර මිය පරලෝ ගිය ජූලි මාසේ 29 වෙනි දින පරලෝ සැපත් වුණු ඩී.ඒ. කහවල මහත්මියටද ලීලා වනිගසේකර මහත්මිය ඇතුළු පින්නතුන්ට අනුමෝදනා වේවා. සංසාරගත සියලු ඥාතීන්ට ද අනුමෝදන් වේවා. එවගේම පද්මා කහවල මහත්මිය ප්‍රධාන ධර්ම ශ්‍රවණයේට රැස් වුණා වූ සියලු පින්තුන්ලා නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. ඒත් සමගම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. විශේෂයෙන්ම සීදුව සිර සුගතාරාම් විහාරස්ථානයේ වැඩවාසය කරන මඩුගස්තලාවේ විමල බුද්ධි නායක ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා. නිරන්තරයෙන් ධර්මශ්‍රවණය කරන ධර්මකාමී සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා. මේ දේශනාවට එකතු වුණු මේ සියලුම දෙනාගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා, වීර්‍යම වැඩේවා, සතර සතිපට්ඨාන ආදී ධර්ම මෝරා වැඩේවා. මේ පින්නතුන්ලාට මේ වීර්‍ය සම්පන්න ජීවිතයකට මේ වීර්‍ය ගැන වදාළ දේශනාව, මේකෙන් දේශනා යටත් පිරිසින් 10ක් විතරක් කරන්න වෙයි කියලා අපි හිතනවා. නමුත් මේ වීර්‍ය සම්පන්න දේශනාව මේ පින්නතුන්ලාට සුවසේම මාර්ගයේ පිණිස බලවත් වේවා. මේ වැඩම කොට වදාළ පින්වත් මෙහෙණින් වහන්සේලාටත් සුවසේම මේ දේශනාව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස නිවන් දොරටුවක් වේවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් අමා නිවනින් නිවී සැනසීම පිණිස මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ ද අපගේ නමස්කාරය වේවා. ශක්ඛයෝ